ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද ජනවාරි මාසේ 26 වෙනිදා ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරන මවුබිමින් පුවත් විශේෂාංගය දැන්. ඊයේ දිනේ ආරම්භයේදීම අපිට අහන්න ලැබුණේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා රියානතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය. කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කටුනායක දෙස ඉඳලා කොළඹ දෙසට ඔහු පැමිණිමින් සිටියේදී කන්ටේනර් රථයක් පසුකර යාමට උත්සාහ කරපු අවස්ථාවේ කන්ටේනර් රථයේ පසුපස සරත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කරපු සුඛපභෝගී මෝටර් රථයේ ගැටිලා පසු ආරක්ෂක වැටෙත් ගැටිලා එහි සිදු අනතුර හේතුවෙන් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් වුණා. කොමුණත් අද දවසේදී ඔහුගේ දේහය පුත්තලමේ නිවසට රැගෙන යන නියමිතයි. ඊයේ රාත්‍රිය වනතෙක් කොළඹ ජයරත්න මල් ශාලාවේ දේහය තැන්පත් කරලා තිබුණා. අවසන් කටයුතු ලබන ඉරිදා දිනේ සිද්ධ කරන්න නියමිත බව වාර්තා වුණා. දැන් මේ සිදුවීමෙන් අනතුරුව අපි දැක්කා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස් ඇවිල්ලා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරට එම නැත්නම් තමන්ගේ දේශපාලන සගයට අවසන් ගෞරව දක්වන්න එකතු වෙලා හිටියා. ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාව ඔහුට දැනෙන ආකාරය පිළිබඳව මාධ්‍යයට අදහස් පළ කළා.
අපි කණගාටු ඇතුව ප්‍රකාශ කරන මුලින්ම අපිට ඊට හොඳ හයියට ඊටපු මන්ත්‍රීවරයෙක්, විශේෂයෙන්ම මට මතකයි මම මාගේ පළාත් සභා මැතිවරණවල රාජ්‍ය සභාවේ ඉඳලා පළාත් සභාවේ කියනවා මම ගිහිල්ලා ඔවුන්ගේ ගෙදර තමයි නැවතිලා හිටියේ. ඉතින් ඇත්ත වශයෙන්ම අවංක මන්ත්‍රීවරයෙක්, හොඳට ජනතාවත් එක්ක ජීවත් වෙච්ච මන්ත්‍රීවරයෙක් කියලා කියන්න පුළුවන්.
සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සැලකෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සමීපව කටයුතු කරපු, ඒ වගේම විශේෂ ප්‍රසාදයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දක්වපු දේශපාලන කඳවුරේ ප්‍රමුඛයෙක් හැටියට මේ වියෝව පිළිබඳව චමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
මේ ප්‍රදේශයේ පමණක් නෙවෙයි හැමතැනම ඉතා අවංකව කැපවීමකින් වැඩ කරපු දේශපාලඥයෙක්. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඉතාමත් මහාදරේ දෙන්ගතුව හිටපු කෙනෙක්. පක්ෂයටත් බොහොම ලොකු හයියක්. ඊයේ සුමානේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උත්සවයකට ගිහිල්ලා ඊයේ පාර්ලිමේන්තුවේදී ඔහු මගේ කමිටුවකටත් එන්නේ හිටියේ. නමුත් ආශ්‍රේණිපදත් වෙනස එන්න හම්බුනේ හවස 4 විතර. මුලින්ම මොනවා කරන්නද ඉතින් අපි හැමෝම කණගාටු වෙනවා. අපිට මේ වගේ තවත් ශක්තියක් තියෙන අඩුව පිරිමහන් නැක්ෂා ගැනීම තමයි අපහසු. නමුත් ජීවිතේ හැටි තමයි නොබලා බලාපොරොත්තු නැති වෙච්ච වෙලාවක, අවශ්‍යතාවයේ තියෙන වෙලාවක ඉතාමත් බලක් ලොකු හයිය බලකණුවක් අපිට නැති වුණා. අපේ කනගාටුව, අපේ ශෝකය පාස්තා
කරනවා. සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා රියානතුරකින් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වන മന്ത്രി දුරේ සඳහා කවුද පත් වෙන්නේ කියන දේ දැන් එළි වෙලා තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් නොවුණු ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න ජගත් ප්‍රියංකර අපේක්ෂකවරයා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට දිවුරුම් දෙන්න නියමිත බව වාර්තා වෙනවා. සනත් නිශාන්ත මන්ත්‍රීවරයා තමයි පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයේ ඒ ලැයිස්තුවේ 6 වන ස්ථානය ලබාගෙන තිබුණේ ජගත් ප්‍රියංකර මන්ත්‍රීවරයා. ඔහු මනාප 40,527ක් ලබාගෙන තිබුණා. සරන් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඡන්ද 80,082ක් ලබාගෙන හිටියා. කොමනත් ඒ ලැයිස්තුවේ 5 දෙනෙක් පමණක් පාර්ලිමේන්තුවට ආපු නිසා 6 වැන්නා හැටියට ජගත් ප්‍රියංකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට එන්න බැරුණා. ඒ අනුව සරත් නිශාන්ත මන්ත්‍රීවරයාගෙන් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් හිස් වූ මන්ත්‍රී දුරය පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරග කරපු ජගත් ප්‍රියංකර මන්ත්‍රීවරයාට හිමි වෙන්න නියමිතයි. ඒ අනුව පුරප්පාඩුවට අදාළ පුද්ගලයා කවුද කියන එකත් මේ පිළිබඳව සාකච්ඡාවට ලක් වෙලා තිබෙනවා. ඊයේ පෝය දවසේ බියගම සහ සපුගස්කන්ධ ප්‍රදේශවල විශේෂ වැඩසටහන් වලට සහභාගි වුණු ජනාධිපතිවරයා වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය, එයින් ගොඩේම සඳහා ක්‍රියාත්මක කරන විසඳුම් පිළිබඳව කතා කරා. වගේම අලුත් විවෘත ආර්ථිකයක් ඇති කිරීමේ අවශ්‍යතාවය සහ ඒ ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්ව කැපවී කටයුතු කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කළා. විශේෂයෙන්ම ආර්ථිකමය අපහසුතා රාශියක ඉන්න වෙලාවේ ඒක ජයගන්න රටේ නායකයා විදිහට මොනවද අනු අනුගමනය කරන වැඩපිළිවෙල ඒ සඳහා කාගේ සහයෝගයද බලාපොරොත්තු වෙන්නේ කියන කාරණයත් මේ අදහස් දැක්වීමේදී සිදු වුණා. මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා.
දැන් අපේ ආර්ථිකයට මේ අවුරුද්දේ ඍණ ආර්ථිකයක් වෙනුවට අපි දියුණුවක් ඇති වෙන්නේ. ඒත් ඒ දියුණුව එතනින් අපිට නවතින්න බෑ. අපිට දැන් හිතන්න ඕනේ කොහොමද ආර්ථිකය වර්ධනය වෙන්නේ? කොහොමද රැකියා දෙන්නේ මේ තරුණ තරුණිය? රජයේ රැකියා නැද්ද? කවුරු ආවා? අපි මේ ආදායම් පාලනය කරගෙන ඉන්නේ. එහෙනම් දැන් අවුරුදු දෙක තුනක රැකියා ප්‍රශ්න තියෙනවා. මම හිතුවා අපි දැන් අලුත් විවෘත ආර්ථිකයක් ඇති කරන්න. ඒ විවෘත ආර්ථිකයට අපි එකතු වෙමු. උලුවන් තරම් දුර යමු කියලා.
ජනාධිපතිවරයා පහුගිය දිනවල ශ්‍රී ලංකාවේ නොසිටීම නිසා වෙනදා පුරුදු පරිදි සඳ දිනේ පවත්වන කැබිනට් රැස්වීම මෙවර පැවැත්වුණේ බදාදා දවසේ. කොමුණත් මේ අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ කිහිපයකට එළඹෙන්න කටයුතු කරලා තිබුණා. ප්‍රධාන වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ඉදිරිපත් කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය අරගෙන තිබුණා. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථාපිත ශ්‍රී දූෂණය පිළිබඳ නීති සංශෝධනය කරන්න, ඒ සම්බන්ධයෙන් නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කරන්න, පිරිමි ළමයින් ආදී කණ්ඩායම් සඳහා මේ තත්වයන් බලපෑම සාපරාධී ක්‍රියාවක් බවට පත් කරන්න, දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන හඳුන්වා දෙන්න අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය ලැබුණා. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකයින් සකස් කරන මේ පනත් කෙටුම්පත් සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලබා දෙන්න නියමිතයි. කොමුණත් මේ පනත් කෙටුම්පත ගැසට් නිවේදනයේ පළ කරන්න, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරපු යෝජනාවට ඒ අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිලා තියෙනවා. ඔන්ලයින් පනත හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව පනත පහුගිය බදාදා දවසේ පාර්ලිමේන්තුවේ සම්මත වුණායින් පසුව දැන් වාර්තා වෙනවා ලෝකයේ ප්‍රධාන පෙළේ ඔන්ලයින් තාක්ෂණික සමාගම් මේ සම්බන්ධයෙන් Tamange විරෝධය පළ කරලා තියෙනවා කියලා. Google, Facebook, WhatsApp, Instagram ඒ වගේම X මේ සියලු සමාජ මාධ්‍ය මේ සම්බන්ධයෙන් විරෝධය දක්වලා තියෙනවා කියලා. ඔවුන් බහුතරයකගේ ස්ථාවරය වෙලා තියෙන්නේ මේ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත මේ ස්වභාවයෙන් ක්‍රියාත්මක කරෝතින් ඒකෙන් අහිතකර ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් බව. ඒ මුනොත් ලංකාවේ ඩිජිටල් ආර්ථික වර්ධනයට විදේශ ඍජු ආයෝජනයන් අඩපණ වෙන්න කාරණාවක් වෙන්න පුළුවන් කියලා මේ සමාගමුත් පැහැදිලි කරලා දීලා තිබෙනවා. යලිත් එළඹෙන සඳුදා දිනේ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ පොඩ්කාස්ට් ලබාගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.